එතන ටිකක් කිට්ටු වෙලා තියෙන අය උනාට තාම කොඩියත් එළියේ තියෙනවා සුලගත් එළියේ තියෙනවා කියන එකේ ඉන්නේ. නෑ ඒවා දැනගත්තේ කොහොමද කියන එක දන්නේ නෑ. අර මං කලින් කියලා තියෙනවානේ අර උපමාවක් බිත්තර කටුවේ උපමාව මතකද? බුදුහාමුදුරුවෝ උපමා කරනවා මේ සත්වයා බිත්තර කටුවක් තුල ඉන්නේ. ඒකෙන් එළියට ගිහින් නෑ. බිත්තර කටුව තමයි ආයතන 6. බුදුහාමුදුරුවෝ කියනවා මේ බිත්තර කටුව බිඳගෙන එළියට ආපු බ්‍රාහ්මණයා මම. ඒ කියන්නේ ආයතන ටික ඉක්මවා ගියා. ඒකට ඇත්ත දකින්න නම් මේ ආයතන ටික හොඳට දකින්න ඕන, ඒවා ඉක්මවා යන්න වෙනවා. ආයතන වල ඉඳගෙන අපි මොනවා කිව්වත් අර ටැංකිය ඇතුලේ ඉන්න මාළුවා වගේ තමයි. එක එක පාට වීදුරු තිබුණොත් ඌ හිතන්නේ අර පැත්තේ තියෙන ඔක්කොම මේ පාට. කොළ පාට වීදුරුවක් තිබුණා නම් ඒ පැත්තේ හේරම කොළ පාට. රතු පාට වීදුරුව තියෙන පැත්තේ අර පැත්තේ හේරම රතු පාට. අර කවදාවත් එළියට ගිහින්නේ නැහැ. අරක ඉක්මවා දකින්න බෑ. ඒක ඉක්ම ආයතන ඉක්මවා දකින්න පුළුවන් ශක්තියක් ගත්ත කෙනෙකුට තමයි ඇත්ත ඇති හැටි ගැන යන්තම් අවබෝධයක්වත් ගන්න පුළුවන්. ඒකයි කියන්නේ මේ යථාර්ථේ හැංගිලා තියෙන. මොකද අපි හිර වෙලා ඉන්නවා ආයතන ටිකට. ඒකෙන් විතරනේ දැනගන්න පුළුවන්. බුදුහාමුදුරෝ ලෝකය කියලා සියල්ල කියලා දේශනා කරනවා. ඇහැයි රූපෙයි, කනයි සද්දයි, නාසයයි ගඳ සුවඳ වගේ හයටම කියනවා. ওই ටික තමයි සියල්ල. අපි යම් කිසි දෙයක් දන්නා නම් ඔච්චරයි දන්නේ. හැබැයි ඕකෙන් එහාට ගිය ඇත්තක් තියෙනවා. ඒක තමයි ලෝකෝත්තර දැක්ම කියන්නේ. අර ටික ලෝකෙට ඇйти. ලෝකේ. ලෝකෝත්තර දැක්මෙන් අන්න සම්මාදිට්ඨියක් ඇති කරගන්න ඕන. සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන් ධර්මයක් අහලා විතරයි. ගැඹුරු කිව්වට ඔය පටන් ගන්න තැන. අපි තාම ලෝකෙට අයිති මට්ටමේ තමයි මේවා හොයන්නේ. ඒකයි මේක පැහැදිලි වෙන්නේ නැත්තේ. හරි. එතකොට දැන් ඔන්න ඕවා දකින්නකොට පෙයි ඉස්සෙල්ලා මං කියපු කතාව. පස්සේ නිසා ආපු මතවල නේද අපි ඉන්නේ. දැන් පස්සේ හටගත්තු හැටිත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට ඇහැයි රූපෙයි ඇත්ත දකින් නැති කමම හේතු වෙලා තියෙනවා චක්කු විඥානේ පහළ වෙන්න. ඒ කතාව අපි දන්නේ නැහැ. අපි ගන්නවා විඥානේත් තියෙනවා, ඇහැකුත් තියෙනවා, රූපෙකුත් තියෙනවා. ඒක තමයි පස්සේ. ඒක මත ඉඳගෙන අපි එක එක දේවල් කියනවා. මේක තමයි අපේ තියෙන දෘෂ්ටි ලෝකයට අයිති දැකීම. හැබැයි ඒ ඔක්කොම ඉක්මවා යන දැක්මක් තියෙනවා. ඒකට කියනවා ලෝකෝත්තර දැක්ම කියලා. එතකොට ලෝකෙට අහු වෙන්නේ සම්මත ලෝකෙ ඉක්මවා ගිය යථාර්ථෙකුත් තියෙනවා. මේක තමයි ලෝකෝත්තර දර්ශනය. එතකොට දැන් නිකමට හිතන්න මේ වගේ දෙයක් වුණොත් බාහිර සද්දයකට පුළුවන් වෙයිද අපේ හිත වෙනස් කරන්න? අපිට දැනගන්න බැරි නම් ඇත්ත ඇති ඇති. ඒකෙන් සැපක් හරි දුකක් හරි විඳින්න බෑ. ඔය ඇත්ත දැක්ක කෙනාට. ඔය ඇත්ත දැක්කේ නැත්නම් ඒවට අහු වෙනවා. කෙනෙකුට පුළුවන් අපිට බනින්නත් පුළුවන්, අපේ හොඳ කියන්නත් පුළුවන්. අපි තරහ ගන්නවද සතුටු වෙනවද කියන එක අනිත් එක්කෙනා මත තියෙන. බාහිර ලෝකෙට දීලා. ඒතර මේ කණෙන් සිද්ධ වෙන එකේ ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දා තමයි ඔය ලෝකෙට අහු වෙලා තියෙන්නේ. මේක තමයි කියන්නේ ඒ අටලෝ දහමට අහු වෙන්නේ ලෝකෙට අයිති. ලෝකෝත්තර දැක්මට යනකොට අටලෝ දහමෙන් මිදෙනවා, ඉක්මවා යනවා. එදාට කාටවත් අපිට බනින්නත් බෑ, හොඳක් කියන්නත් බෑ. ඒ කියන්නේ අපේ හිත දැන් රහතන් වහන්සේගේ හිත පොඩ්ඩක්වත් චලනය වෙන්නේ නෑ කියනවා. අකුප්පෝ චේතෝ විමුක්ති කියලා. මේ චේතෝ විමුක්ති කියන්නේ කුප්පය වෙන්නේ නැහැ. يعني චලනයක් වෙන්නේ නැහැ. කිසිම දෙයකට බෑ පොට්ටක්වත් චලනය කරන්න. ඇයි? ඇත්ත ඇති හැටි දැක්මයි. ආයතන වලට මුලා වෙලා නැහැ, අහු වෙලා නැහැ. සසරේ යන අය ඔබට අහු වෙනවා, අටලෝ දහමට කම්පා වෙනවා, සැපේදී සතුට වෙනවා, දුකේදී දුක් වෙනවා. එතකොට සැප පිහිටන්නෙත් නැහැ, දුක පිහිටන්නෙත් නැහැ රහතන් වහන්සේට. ලෝකේ නැහැ, ඒක තමයි ලෝකෝත්තර කියන්නේ. ලෝකේ ඉක්මවා යනවා. ඉතින් ඔය ආයතන ගැන දැන් දන්නවට වඩා තව ටිකක් එහාට බලන්න තියෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නවා මේ ආයතන පිරිසිඳ දකින්න ඕන. කියන්නේ ඇත්ත ඇති හැටි දකින්න ඕන ආයතන. ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ. එතනමයි දහම
තියෙන්නේ.
නෑ නෑ, ඒවා එච්චර කලබල වෙන්න එපා. ඉස්සෙල්ලා මේක තේරුම් ගන්න. දවසක් ගිහිල්ලා හරි, මාසයක් ගිහින් හරි, අවුරුද්දක් ගිහින් හරි, මේ කියන දේ ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. ඒ මොහොතේම දකින්න try කරන්න එපා. එහෙම බෑ. නැන් ජානං පස්සං වෙන්න ඕන. අහපු ධර්මේ දැනගන්න ඕන. ඒ කියන්නේ තමන්ගේ දැක්මක් කරගන්න ඕන. ඒක කළාට පස්සේ තමයි මතක තියාගන්න මාර්ගයේ උපදින්නේ. يعني සම්මා දිට්ඨිය ආවට පස්සේ තමයි මාර්ගාංග මාර්ගේ වඩන්න පුළුවන්. සම්මා දිට්ඨිය නැතුව අනිත් ඒවා කතා කළාට වැඩක් නැහැ. හැම මොහොතෙම දකින්න ඕන මේ ඇති වෙනව නැති වෙනව දකින්න ඕන. ඒවා කරන්න බෑ. ඒ කියන්නේ ඒ කළොත් කරන්නේ ලෝකෙට අයිති දැක්මක. ඒක ලෝකෝත්තර නිවි. එතකොට මේක හදිස්සි වෙන්න එපා. හිමීට මේ ධර්මතාවය ඉස්සෙල්ලා තේරුම් ගන්න. මේක හොඳට හිතලා මේක ගැන තර්ක කරලා සාකච්ඡා කරලා මෙහෙම වෙන්න පුළුවන්ද? එහෙමනම් ඇයි අපිට මෙහෙම හිතෙන්නේ? ඔහොමම බලන්න ඕන හැම පැත්තෙම. ඉතින් අපිට ඉතින් අර වාසනාව තියෙනවා, ඔය ඔක්කොම සූත්‍රවල තියෙනවා. අපිට සේරම් බලන්න බෑ. ඒ වුණාට අදාළ ටිකවත් අරගෙන පොඩ්ඩක් නුවණින් බලන කෙනෙකුට මේක දකින්න පුළුවන්කම තියෙනවා. මොකද ඕකේ දැන් ඒ කියන්නේ බුදුහාඳුරු දීපු උපදෙස් තියෙනවානේ. දැන් ලෝකේ හොයන්න බෑ බාහිර. රෝහිතස්ස සූත්‍රෙදි කියනවානේ නේද? ලෝකේ දකින්න ඕන මේ ශරීරය බඹයක් පමණ ශරීරය තුලින්මයි. කියන්නේ ආයතන හය තුලින්ම තමයි මේක අවබෝධ කරගන්නත් තියෙන්නේ. කියන්නේ අපි ලෝකේ ගැන දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ ඔය ආයතන ටිකෙන්මයි. ඒත් ඒ දැනගත්තු ඒවා ඒවයි අඩුවක් තියනවාද කියන එකයි මේ නුවණින් වෙනසක්. දෙවක දැන් අපේ දෘෂ්ටි බලවත් හින්දා අපිට ඕක එකපාරට පේන්නේ නැහැ. අපි ගහක් දිහා බැලුවහම කොළපාටට පේනවනේ කොළ ටික. අපිට හිතෙන්නේ කොළපාට තියෙන්නේ කොහෙද? ගහේ. ගහටයි තියෙන්නේ කියලා. නේද? අපිට නිකන්වත් හිතෙන්නේ නැහැ මේ ඇහෙන් සකස් කරලා දීපු දෙයක් දැක්කා කියලා. අපි රතු පාට කණ්ණාඩියක් දාලා ඒ පැත්තම බැලුවොත් දැන්කෝ කොළපාට ඉස්සෙල්ලා තියෙනවාම කියලා හිතපු කොළපාට පේන්නවත් නැහැ. ගහේ තිබුණා නම් කොළපාටටම පේන්නේ නැහැ. එතකොට මේ අපිට ඇහි හැකියාවක් තියෙන වර්ණ කඩලා මොකක් හරි චිත්‍රයක් මෙහි ඇතුලේ හදලා දෙන්න නේද? ඕකෙන් ඒ චිත්‍රෙ දිහා බල. දැන් චිත්‍රයක් දිහා බැලුවහම දැන් අවබෝධයක් තියෙනවනේ. චිත්‍රෙ තියෙන එකමත් නෙමෙයි පේන්නේ කියලා. ඒකෙනුත් පැන නගින දෙයක් තමයි අපි දකින්නේ. හරි. ඒ ඔය පඤ්චෝ සමනහරෝ කියන එක හරි ගැඹුරුයි. මොකද අපිට හිතෙනවා මේ තියෙන දෙයකින් මොකක් හරි එකක් දකින්න කියලා. එහෙමත් නෙමෙයි. ඒකෙනුත් පැන නැංග දෙයක් තමයි විඤ්ඤාණයට පේන්නේ. එතකොට තව විඤ්ඤාණයකට පුළුවන් ද අර දැකපු දේ ආයේ දකින්න? බැ. මොකද එතන තියෙන දෙයක් නෙමෙයි මේ. හරි. ඔන්න ඕක දකිනකොට පේනවා අර පෙර නොතිබීම හටගෙන. ඉතුරු නැතුව නිරුද්ධ වෙන කතාව. ඒතර විඤ්ඤාණේ මේ බලන හින්දම ඒකට පෙනුන දෙයක් මිසක් තියෙන නිසා ඒක දිහා බලලා දැනගත්තා නෙවෙයි. හරි. විඤ්ඤාණෙන් එතෙන්දි තමයි අර මං කිව්වේ අර ඡන්දේ ඡන්ද මූලිකයි. මේ බලන්න ඕනකම තියෙන හින්දමයි ඔහොම පේන්නේ. ඔය ඔක ටිකක් ගැඹුරුයි ඒ කියන කතාව.
ඒක නාම රූපේ කන්න බැලුවා. ඔක තේරෙන්නේ අහලා තිබෙන දේ ඔය අද අහින්දා
දැන් එක පැත්තකින් නාම රූප කඩන්න නැතුව නාම රූපය නාමික රූපයක් තමයි දැන් විඥාණයට අහුවෙන්නේ. අපි හිතන ಜಾති රූපයන් නෙමෙයි. මේ තنين පැන නැග්ග ගතියක් තමයි දැන් විඥාණයට අහුවෙලා තියෙන්නේ. ඕකට තමයි නාම රූපය කියන්නේ. විඥානේ නාම රූපේ ඇත්ත ඇති හැටි දැක්කනම් එතනින් එහාට බාහිර රූපයක් මෙහෙ ඇහැක් කොව පිහිටන්නේ නැහැ. දැන් ඔන්න පස්ස සමුදේ පේනවා. පස්සේ හටගත්තේ කොහොමද කියලා. ස්පර්ශය ස්පර්ශ සමුදේ දැක්කනම් තේයි මේ සමුදේට අහුුන්නේ නැත්නම් ස්පර්ශය පිහිටන්නේ ආයතන පිහිටන්නේත් නැහැ. තර විඥාණයෙන් කරපු මායාවක්මයි මේක. විඥාණය හටගෙන තියෙන්නේ මේක ඇතුළෙන්මයි. ඊළඟට ඒකෙන් තව දෙන්නෙක් වවලා ඒගොල්ලොත් ඉන්නවා කියලා පෙන්නලා ඒක විශ්වාස කරන මට්ටම තමයි පස්සේ කියන්නේ. විඥාණයට තේින්නේ නාම රූපයක් විතරමයි. නාම රූපය කියන එක ඔය කොහෙවත් තියෙන එකක් නෙමෙයි. ඒයින්ම පැන නැගුණු මේ විඥාණයෙන් බලන හින්දම දර්ශනීය වෙන දෙයක්. එතකොට ඒක ආයේ කිසිම විඤ්ඤාණකින් ඒක දකින්න හැකියාවක් නැහැ. ඒකට පැන නැගුණු එක විතරනේ. ඒක තිබුණ දෙයක්ුත් නෙමෙයි. ඒ විඤ්ඤාණයෙන් පස්සේ පවතිනවත් නෙවෙයි. නේද? ඔව් එතන මුලා වුණාට පස්සේ ඉතින් ඒක තමයි අර ප්‍රපංචවලට ගියාට පස්සේ ඉතින් මේ කෙනාව අභිබවා යනවා ඒක. ලෝකෙට අහු වෙනවා ඊට පස්සේ. ඉතින් ඒක පැහැදිලි කරන්න දෙයක් නැහැ. ඒ විද්‍යාවට අහු වෙලා තමයි අපි ඉන්නේ. දැන් දකින්න දේ බාහිරේ තියනවා කියනකොට මැජික් එකට අහු වුණා. ඇත්ත ඇටි දැක්කේ නැහැ. සද්දේ එළියේ තියනවා කියනකොටම අහු වෙලා ඉවරයි.
දැන්
අපි හැරෙනවා. අපි සද්දේට විතරක් නෙමෙයි අහුවෙලා තියෙන්නේ. ඒකට රූපෙකුත් හදලා ඒකටත් අහුවෙනවා. ඔය සද්දේ ඇහෙනකොට අකුරුල්ලේ කුරුල්ලාගේ හැටි දැකලා ඉවරයි ඒ දිහා බලන්න කලින්. ඊට පස්සේ අර බලන්න ඕනේ එක බලන්න තමයි හැරිලා බලන්නේ. තේරෙනවා?
සිත් පරම්පරාවකම ඉපදිලා.
ඔව්. දැන් ඒක හරි වේගවත්.
අවුරුදු ගාණක් තිස්සේ නොදැක්ක දෙයක් සමහර වෙලාවට හිටි ගමන් දකිනවා. එතකොට ඒ කියන්නේ ඒ වෙලාවේ තමයි එතනින් පැන නැගිච්ච දෙයක් අපි දැන්.
ඔච්චර
කල් දැකලා නැහැ ඒ. ඒකට ඒක ගැන ඇත්තට හිතුවේ.
ඕකම තමයි දැන් ඒ දැකලා කවුරු හරි කිව්වොත් මෙන්න මෙහෙම එකකුත් මේකේ තියෙනවා ගිහින් බලන්න කිව්වොත් එතකොට පේනවා. දැන් බලන්න ඕනේ එක හිතෙන් හදාගෙන ඒ බලනකොට ඒක පේනවා. ඒක තමයි අර යටින් හැංගිලා තියෙන කැමැත්ත. ඒ දකින්න කැමැත්ත තියෙන හින්දා. දැන් ඔන්න ඔතන ඕක තේරුම් ගත්තොත් තමයි අර ප්‍රතිසන්දියයි ගැන තේරුම් ගන්න පුළුවන්.
දැන්
අපිට රූප දකින්න තියෙන කැමැත්ත හින්දාමයි අපි ඇහැක් හදාගෙන තියෙන්නේ. වෙන කිසිම හේතුවක් හින්දා
නෙවෙයි. ඒ කැමති දේවල් අපි දකින්නේ කිම දෙයක්.
ඔව් ඒ කැමැති දේවල් දකින්නවා. කැමැති දේවල් කිව්වට ඉතින් ඇහි හැකියාව අනුව ඒක වෙනස් වෙනවා. ඒ එතකොට කර්මය බලපානවා හැදෙන්න අපු. හරි. අපේ මූලික වෙලා තියෙන තණ්හාව. රූප දැකීමේ තණ්හාව. ඒකට අවශ්‍ය දේ තමයි අපි හදාගෙන තියෙන්නේ. අපි බාහිරෙන් ගත්තත් එහෙමනේ. දැන් අපිට හොඳ ගේයකට තණ්හාව ඇති වුනහම කෝටි කෙන් ටික හරි ඕක හදාගන්න. නේද? ඒ වගේ තමයි මේ ඇහැ කියන එකත් අපි හදාගෙන තියෙන්නේ ටිකෙන් ටික. උපදිනකොටම ඇහැ නෑ. ඒක සයිලෙන් සයිලේ පොඩ පොඩ එකතු කරලා මේ පේන මට්ටමට හදාගන්න. ඉතින් කෑම දිදි ටිකෙන් ටික ගේ හදනවා වගේ නේද? අරව මේවා මුලින්ම ගේ හම්බ වෙන්නේ නෑනේ. ඉස්සෙල්ලා සල්ලි හම්බ කරන්න ඕන, අරව මේවා ගන්න ඕන. ඒ වගේ තමයි මේක මේ මට්ටමට ගෙනහැලා තියෙන්නේ. ඕක දකින්න බෑ අපිට එකපාරට. දැන් ඒ එකයි තණ්හාවම හේතු වෙනවා මේ ආයතන ටික හදාගන්න. ආයතන වලට මේ ප්‍රත්‍යක් තණ්හාවනේ. ආහාර, අවිද්‍යාව, තණ්හා, කර්ම. හතරම ප්‍රත්‍ය වෙලා තමයි මේ ටික හැදිලා තියෙන්නේ. එහෙම තමයි. අර ගේ පොඩ පොඩ කෑලි හදන්නේ, අර ඒව රිපෙයාර් කරන්නේ. මේක මදි. තව තව ටිකක්. කාර් එකක් තිබුණා තව 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 ඕනේ. ඒකට වඩා හොඳ එකක් ඕන. අර එන්නේ ඒ ඒකේ තණ්හාවේ හැටි. ඒක කරන එක හරිද වැරදිද කියන එක නෙමෙයි මෙතන තියෙන්නේ. ඒක නොකර ඉන්න කියන කතාවත් නෙමෙයි මේ කියන්නේ. එතන වෙන මේ මුලාව දකින්න කියලා. ඒ කියන්නේ අපි අවිද්‍යාවෙන් මුලා වෙලා ඉන්න මට්ටම දකින්න ඕනේ. අවබෝධ කරගන්න. එතකොට එදාට තේරෙයි මේ මේ තියෙන ඒවා අතාරින්න කියලා නෙමෙයි මේ කියන්නේ. තමන් රැවටිලා ඉන්න එක නැති කරගන්න. ඔව් ඊට පස්සේ කොච්චර දේවල් තිබුණත් ගැටලුවක් නැහැ. මොකද දැන් අපි මේ තියෙන ඒවා අතහැරලා මේක කරන්න ගියොත් ඒක කරන්න බෑ. හරි. දැන් ඔයගොල්ලෝ සමහර විට ගෙවල් දොරවල් අතහැරියත් දැන් දරුවෝ එහෙම අතාරින්න බෑනේ. අම්මා තාත්තා අතාරින්න බෑ එහෙම කියලත් නෑ. මේකේ තියෙන්නේ ඒවා නොපිහිටන මට්ටමකට එන්න පුළුවන්. ඒවා පිහිටලා තියෙන්නේ අපේ තියෙන මුලාව හින්දා. නොපිහිටේන දවසට අතාරින්න දෙයක් නැහැ. අපි අල්ලගත්ත ඒවා තියන කන්නේ අතාරින්න වෙන්නේ ඒක දුකක්. ඒ දුක විඳින්න කියලා නැහැ. අපේ අය වරද්දගෙන තියන්නේ ඔතන. අය අතෑර ඇර දුක් විඳින්න යනවා. ඒක ඒක තමයි අර අතාරින්න කියපු ඒකාන්තය. ගැද්දරේ. ඈ අත්ත කියලා මතානියෝ. මොකද කට්ටියක් ඒකෙන් try කළා මේ නිවන් දකින්න ඒ කාලේ. ඒකට බුදුහාමුදුරුවෝ පෙන්නවා ඒක නෙමෙයි මේකට ක්‍රමය. ඊළඟට සැප දීලා තෝව වැඩි කරගෙනත් නෙමෙයි. මේ මධ්‍යම ප්‍රතිපදාව කියනකොට මේකේ එනවා මේ ඇත්ත දකින්න විදිහක් තමයි පෙන්වන්නේ. අපි සමහරට හිතනවානේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ අර කාමසුකල්ලි කාණුගේ සැප දෙන්නත් නෙමෙයි දුක් දෙන්නත් නෙමෙයි කියලා. එහෙම එකක් නෙමෙයි. ඒකක් නෙමෙයි. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ සම්මා දිට්ඨියෙන් පටන් අරන් අංග 8ක් තියෙනවා. අරස්නම් කියනවා. දැන් කියේ සම්මා දිට්ඨිය ඇති කරන හැටි ලෝකෝත්තර. සම්මා දිට්ඨිය ඇති වෙනකොට අර ලෝකෙට අයිති දේවල් පිහිටන්නේ නැහැ. මං එළියේ ශබ්ද පිහිටන්නේ නැත්තා. ඉතින් ඒ වයින් හදන එකක්වත් පිහිටන්නේ නැහැ. ලෝකෙම කඩා වැටෙනවා. නේද? ඒක අපි මුලාවෙන් හදාගත්තු දෙයක්. ඒ කියන්නේ දැන් අපිට තේරෙන භාෂාවෙන් ගත්තොත් මං කියන්නේ අර හීනයක් දැකපු එක ඇත්ත කියලා හිතාගෙන ඉන්න එකක් නෙමේ වෙලා තියෙන්නේ. බුදුහාමුදුර කියන්නේ අවදි වෙන්න, ප්‍රඥාව අවදි කරගන්න. මෝහාන්දකාරයෙන් වැහිලා තමයි හීනේ බල බලා ඉන්නේ. තේරම හිතන හිතර දේවල් ඇත්ත කියලා. හිතෙන් මවලා දෙන දේවල් ඇත්ත කරගෙන ඉන්නේ අපි. හිතෙන් මවන දේවල් හීනය. හීනේ හැබෑ කරගෙන තමයි දුක් විඳින්නේ. හීනේ හීනයක් විදිහට දැක්ක දවසට ඒවා එකකටවත් අහුවෙන්නේ නැහැ. ඒවා ඇත්ත කියලා පිළිထන්නේ. එතකොට අර මේ හදපු ලෝකයේ ඉක්මවා යනවා. හරි. ඔබ තමයි ඉතින් මේ බොහොම පොඩි දෙයක් තියෙනවා. තේ ඔක දකින්න බැරි දෙයක්ද? ඕන කෙනෙකුට ඒක තමයි කියන්නේ. අර පොඩි ළමයි හිටන් මේක අවබෝධ කරගත්තා. පොඩි ළමයින්ට ලේසි ඇති මේ අපිට වඩා. අවුරුදු 6 7 අය අවබෝධ කළා. සම්මා දිට්ඨිය ඇති කරගත්තානේ. කියන්නේ සෝවන් වුණානේ. නේද? අහපු ගම. ඒ එහෙම දකින්න බැරි ධර්මතාවයකුත් නෙවෙයි.
සම්මා දිට්ඨිය ඇතුළ ගම සීලේ නිකම්ම පිහිටන.
සීලේ කිසිම වැදගත් කමක් නැහැ. ඉතින් මොකටද සීල් ගන්න කියලා හිතේ. ඒ වේක බොරුවක් කරන්නේ. ඒ අපි සම්මත සීලයක් දාගෙන එහෙම කතාවක් නෙමෙයි මේ කියන්නේ. අපිට කියලා තියෙන එක්ක දාන දීලා සීල් රැකලා රෝ මේව කරලා ඉන්න ඕන කියලානේ. ඒ තෘෂ්ණාව. දානේ දෙන්නේ තෘෂ්ණාව. ඔය සම්මත දානි.
සම්මාදිට්ඨි නැර සීල කියන සදැම දැන් අපි ආයතනය පරිහරණය කිරීම සීමා කිරීලා.
ඕක මන් දකින්නේ අත්ත කියලා මතවන්නේ උගේ. ඒ කාටවත් බයයිනේ. නේද? අපිට කරන්න ඕන දේවල් නොකර ඉන්නවා සමාජයට බයයි. ඇයි දුක් විඳීමක්? හිතෙන් දුක් විඳිනවා. එහෙම නෙමෙයි මේ අවබෝධයෙන් එන එක ඊට වඩා වෙනස්. ඒ කියන්නේ මේක දැන් මගේ දේවල් අත්හරින්න කියලා දෙයක් වෙන්නේ නැහැ මේකේ. දේවල් වල ඇත්ත දකිනකොට ඒවා නොපිහිටන එකයි. කියන අපේම මුලාවෙන් හදාගත්තු ටිකක් අර මුලාව නැති වෙනකොට ඒවා පිහිටන්නේ. මේ පිහිටන්නේ නැත්තම් මොනවද අතාරින්නද? නෑරෝ. ඔව්. බුදුහාමුදුරන්ගෙන් එක වෙලාවක අර කැලේ ඉන්නකොට අහනවලු දෙවියතාවෙක් කියලා මහාන ඔබ සතුටින්ද ඉන්නේ කියලා. එතකොට බුදුහාමුදුර අහනවලු මොනව ලැබුණටද සතුටු වෙන්නේ කියලා. ඊළඟට අහනවා දුකෙන්ද ඉන්නේ? මොනව නැති වුණාටද දුකෙන්ද? පේනවා දෙවයි ගැඹුර. ඒක අර දැන් සම්මා දිට්ඨියත් එක්ක තමයි ඔවා තේරෙන්නේ. ඒ ඔය දර්ශනයෙන් يعني මේ දර්ශනේ තේරුම් ගැනීමෙන් තමයි සෝවාන් වෙන්නේ. يعني මාර්ගයට වැටෙන්නේ මේක තේරුම් ගැනීම. භාවනා කරලවත්, දන් දීලවත්, සිල් රැකලවත් නෙවෙයි. වෙයි තින් මේවා අහන මට්ටමකටවත් එන්න අරව උදව් වෙලා තියනවා නේද? නැත්තම් මේ හිතෙන්නේ නැහනේ මේ වගේ එකකට එන්න. එතකොට අරව ටික ටික උදව් වෙලා තියනවා. සමහර විට දාන දීපු එක නේද? අවිල් ගත්තු ඒවා ඉතින් එහෙම උදව්වක් තියන උනාට මාර්ගයට වැටෙන්න නම් ධර්මය අහලා තේරුම් ගැනීම විතරයි. නැත් දැන් මතක තියාගන්න මේ සම්මා දිට්ඨිය කියන්නේ ඵල ලැබුවා නෙවෙයි. ඊට පස්සේ තියෙනවා ප්‍රතිපදාව. ඒක එනවා දැන්. ආ මෙහෙම ඇත්තක් තියෙනවා අපට ඒක පේන්නේ. අපි මේ මුලා වෙලා අහුවෙනවා. එහෙමනම් ඇත්ත දකින්න මොකද්ද කරන්න ඕන? අන්න එතෙන් දිනනවා ඔය සීල සමාධි ප්‍රඥා වෙනම විදිහකට. අපිට ඇත්ත පේන්නේ නැත්තේ මේවට අහු වෙලානේ. එතකොට ඒකෙන් මිදෙන්න මොකද්ද කරන්න ඕන? අනේ එදාට තමයි මාර්ගයේ උපදින්නේ.
එතනත් මාර්ගයේ
උපදින්නේ. ඔව්. එතකොට සම්මා දිට්ඨිය මුල් වෙලාමයි මාර්ගයේ උපදින්නේ.
හරි.
එතකොට අනුපිළිවෙලක් තියෙනවා. නැත්නම් එකපාර රහත් වෙන්න එපයි දැන් සෝවන් නිලා සකෘදගාමි යොම හොම තියෙන එක එක ලෙවල්ස් ඒ මාර්ගයේ වැඩෙන විදිය. එතකොට සෝවන් වීම ඒක අනිවාර්යයි. කියන්නේ මේ දර්ශනය ඇතිවීම. මේ ලෝකෙට අයිති දර්ශනේ ලෝකෝත්තර පැත්තයි දෙකක් තියෙනවා කියලා පේන ගතිය. ඒක නිකන් කෙනෙකුට ඇති වෙන්නේ නැහැ. ධර්මයක් අහලාම ඒ පැත්තෙන් විමසන කෙනාට තමයි ඔක පේන්නේ. මොකද සාමාන්‍ය කෙනෙකුට හිතාගන්න බෑ අපි අහුවෙලා තියෙන ආයතන ටිකෙන්. මේ පෙන්වන්නේ ආයතන ඉක්මවයි. එකයි මං කියේ අර පස්සයයි පස්ස සමුදයයි. එතකොට තමයි පස්ස නිරෝධයක් කියලා දෙයක් තියෙනවා කියලාවත් හිතාගන්නවත් පුළුවන්. සාමාන්‍ය කෙනෙකුට හිතාගන්නත් බෑ අපි කියන්නේ ඉතින්. බුදුහාමුදුරුවන්ටත් ඉතින් ඇහැ වැඩ කළානේ, පෙනුණානේ. ආයතන රහතන් වහන්සේලත් ඔබ පාවිච්චි කළානේ. එතකොට පස්සයක් උන්නේ නැද්ද? වේදනාවක් ඇති උන්නේ නැද්ද? ඔහොම ප්‍රශ්න අහනවනේ නේද? නෑ, ওই ප්‍රශ්න එන්නේ නෑ මේ සම්මාදිට්ඨිය ඇති වෙනකොට. ඇහැ පිහිටකන්නේ ওই ප්‍රශ්න තියෙන්නේ. ඇහෙත් සමුදය දැකලා ඇහෙත් නිරෝධේ පේනකොට ඒ කියන්නේ ලෝකෙට අයිති ප්‍රශ්න නැහැ. තේරුණාද? ඒ තමයි මේ පටිච්ච සමුප්පාදේ හරි ගැඹුරුයි. අපි හිතන් ඉන්න අර දැන් අද කාලේ කරන්නේ පටිච්ච සමුප්පාදෙන් භාගයක් අල්ලගෙනනේ කඩන්න හදන්නේ. තණ්හාවේ ඉඳන් ඉතුරු ටිකනේ. වේදනාවෝ හි තිබුණාවේ. එතනම වරද්දගෙනනේ වේදනාපච්චයා තණ්හා කිව්වනම් මේ තණ්හාව කඩන්න හදනවා වේදනාව ඉතුරු වෙන්නේ. බුද්ධ වචනේ එතනම අයින් කරලානේ. වේදනාපච්චයා තණ්හා කියනවා වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. පටිච්චසමුප්පාද දේශනා. දැන් අද දේශනා කරන්නේ වේදනාව තියෙනවා රහතන් වහන්සේටත් වේදනාව තියෙනවා තණ්හාව තමයි නැති. ඕකනේ කරන්න හදන්නේ අහන්න ලැබෙන්නේ ඕකනේ. එහෙම නෙමෙයි මෙතන කියන්නේ අවිද්‍යාව නැති කරන්න මාර්ගෙකයි ඉන්න ඕන. ඕකට තමයි අරිෂ්ඨාංගික මාර්ගය කියන්නේ. අවිද්‍යාව මත තමයි අනිත්‍යක ගොඩ නැගිලා තියෙන්නේ.
කොරෝනා සද්දයක් ඇහෙනවා. අපි හිතා ගන්නවා
කොටියක්
ඉන්නවා. කොටියක් ගරවිවා කියලා. හැබැයි ඉතින් අපි කිව්වොත් එහෙම එතන මොකුත් නැහැ. මේක අපේ අභ්‍යන්තරයේ ඇති වුණා කියලා හිතාගෙන
කොටිය ඇවිල්ලා කයි. ඔයා ඇහුවේ නේද? ඔක මෙහෙමයි. දැන් අපි දැන් ලෝකෝත්තර දර්ශනේ කතා කළාට ඒක ප්‍රත්‍යක්ෂ වෙනකන් ඒ මට්ටමින් ජීවත් වෙන්න බෑ. ඔය තාම අනුමානයනේ. හරිද?
එහෙම වෙයි කියලා හිතන මට්ටමනේ.
ඔව්. දැන් අපි මේ මට්ටමේ ඉඳන්නේ අරක ගැන හිතන්නේ. ඒක හරියට අර මුරුංග ගහ කැපුවා වගේ තමයි. අර කතාවක් තියෙන්නේ කාර් එක ගන්න මුරුංග විකුණලා සල්ලි අරන් කාර් එකක් අරගෙන කාර් එක ගේට ගන්න ගේට්ටුව ඉදමදි ඉස්සෙල්ලා මුරුංග ගහ කපනවා. ඒ වගේ වැඩක් වෙන්නේ අපි අර ආලෝකයක් නැහනේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. කාටවත් අපිට බනින්න බෑ කියලා හිටියට කවුරු හරි ඇවිල්ලා බනිනකොට එහෙම නෙමෙයිනේ රියැක්ට් වෙන්නේ. ඉස්සෙල්ලා ඒ මට්ටමට ඒ මනස දියුණු වෙන්න ඕනේ. ඒකයි ඔය ස්ටෙප් බයි ස්ටෙප් තියෙන. ඉස්සෙල්ලා දර්ශනේ ඇති කරගන්න ඕනේ. ඒක තමයි මාර්ගයට වැටෙනවා කියන්නේ. ඊට පස්සේ ඒක අවබෝධ වෙන්න තව වැඩපිළිවෙලක් තියෙනවා. ඒකයි මම කියන්නේ දැන් සම්මාදිට්ඨිය කියන්නේ ඵල ලැබුවා නෙවෙයි. එතකොට ඵල ලැබුවාම වෙන දේ දැන් කතා කළාට හරියන්නේ නැහැ. රහතන් වහන්සේට පුළුවන් කොටියා ඉස්සරහට යන්න. දැන් බුදුහාමුදුරුවෝ ගියේ නාලාගිරිය තා ළඟටයි නේද? කොච්චර දරුණු තැන්වලට ගියාද අනිත් පැයට යන්න බැරි වුණාද? ඒ දැන් ඒ කියන්නේ රහතන් වහන්සේ දැන් පිරිනිවන් පාන්නේ තමන්ගේ ඇඟට තමන්ම ගිනි තියාගෙන.
එතකොට අපි මේ ඇත්තටම හැදෙවීම හැමෝම ඉඳලා තියෙන මායාවල් වල තමයි ඒක තමයි ඇත්ත. හරි ඒක අපි කවුරක්වත් බල්ලව දැකලා නෙවෙයි.
ඔව්.
අපි ඒක සිහින් මවාගත් එකක් තමයි.
ඔව්.
හැබැයි මේ මවාගත් ලෝක ඒ කියන්නේ මවාගත් ඒවා දැන් මේ කියන්නේ මේ මායාව නම් මෙහෙමයි. මේ මායාව නම් මෙහෙමයි කියලා හිතියේ නැත්තම් ඒ පැවැත්ම තියෙන්නේ මායාවල් මත රඟපවතින මත විතරයි. ඒ කියන්නේ අපිට දැනගන්න ඕනේ ඇත්තටම හරියට මොකද තියෙන්නේ කියලා.
ඔව්.
කෙනෙක් අවශ්‍ය නැහැ. හැබැයි අපි දන්නවා මායාව නමයි කියලා.
ඒක හරි, ඒක හරි.
හැබැයි මේ මායාව නම් මෙහෙමයි. මේ මායාව නම් මෙහෙමයි.
ඔයා කියන කතාව හරියටම හරි. පැවැත්ම තියෙන්නේ මායාව මත.
කියන්නේ මායාව විශ්වාස කරගෙන නැත්නම්
පැවැත්ම නැවතීමක් තමයි. පැවැත්මෙන් මිදීමක් තමයි ලෝකෝත්තර වෙන්නේ.
අපි මායාවල් අතර සම්බන්ධතාවයක් තමයි අපි හිතාගෙන ඉන්නේ.
නෑ, මායාව තමයි අපි අවබෝධ කරගන්නේ.
මායාව තමයි ඒක. ඒක මායාව.
ඒක මත තමයි ලෝකේ පවතින්නේ.
ඒක මායාව. ඒක මායාව. දැන් බලන්න වහිනා වගේ කෙනෙකුට අපිට දැන් තියෙනවා මේ මායකට වහින්න ඉඩ තියෙනවා.
අපිට ඒක මායාව කියලා තේරෙන්නේ නැහැ. දැන් ඊළඟට වාහන අනිත් ප්‍රශ්නේ තමයි වහිනකොට එළියට ගියොත් එමෙන්නේ නැද්ද? ඒතකොට මායාවද? අපි මායාව කිව්වට ඕක ඇත්ත කරගෙන ජීවත්
වෙන්නේ. ආ, තේරෙන්නේ
නැහැ. ඒක අපිට ඒ ලෙවල් එකට පේන්නේ නැහැ. ඒකයි මම කියන්නේ. මොකද අපි දැන් ඔක අර ගැඹුරින් ගත්තාම දැන් බාහිර රූප මොහම වුණාට දැන් අපිට කවදාවත් මේ අභ්‍යන්තර රූපේ ශරීරයක් පිහිටන්නේ නැති මට්ටමක් තියෙනවා. ඕක අපිට හිතා ගන්නත් අමාරුයි. මේක ගැන අර අනුමාන ඥානයක් ගන්න පුළුවන් දැන් මේ ශරීරේ තියනවා කියලා දැනගත්තේ කොහොමද කියලා එක එක ආයතන මට්ටමට ගිහින් බලනකොට. අත තියනවා කියලා එහෙන් දැකලා දැනගත්තා. ඒතර එහෙන් දැක්ක කියන්නේ මොකද්ද? මායාව. අල්ලලා බලලා දැනගත්තා. ඒතර කාය ආයතනි දැනගත්ත කෙනාට ඒකත් මායයි. කොහොම යනකොට මේවා එකක්වත් පිහිටන්නේ නැහැ. හැබැයි ඒ දැක්ම ආවට පස්සේ තමයි මේ මට්ටමින් වැඩ කරන්න පුළුවන්. අපි තාම ඒ කියන්නේ අනුමාන ඥාණයෙන් කිව්වට ඒක මට්ටමේ නෙමෙයි අපි ජීවත් වෙන්නේ. තාම ලෝකෙට අයිති මට්ටමේ. ඒකයි මං කිව්වේ ඒක ලෙවල්ස් දෙකක්. හරි. සමාධිය කියන්නේ ඕක නෙමෙයි. සමාධිය කියන්නේ හිත එකඟ කිරීම. නැතුව යනවා නෙමෙයි දැන් කය කියන එකේ ඉස්සෙල්ලා සම්මා දිට්ඨිය මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. සම්මා දිට්ඨිය කියන්නේ දැන් කය කියන්නේ රූපයක් නේ. රූපේ මොකද්ද? රූප සමුදය මොකද්ද? සමුදය හරියට දකිනකොට රූපේ පිහිටන්නේ නැති මට්ටමක් තියෙනවා. අන්න ඕක තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තන්නම්. ඒ දර්ශනය දැනගන්න ඕනේ. හැබැයි අපි තාම ඉන්නේ කයක් තියනවා කියන පිළිගන්න මට්ටම. ඒතර ඒකේ ඇත්ත දකින්න ඒකේ සමුදය හොයන්න ඕන. හරි, සමුදය
කියන්නේ මාර්ගපදයටම වැටෙනකොටම අපේ ශරීරය නැහැ කියන එක දැක ගැනීමම නේද?
මෙහෙම ඒක නැත්තටම නැති වෙනවා නෙමෙයි. මේක නුවණින් බලනකොට පේනවා මේ මුලාවක් හින්දානේ මේකට මේක පිහිටෝලා ඒක අල්ලගෙන තියෙන්නේ. රූපයක් කියන එක උපද්දවලා ඒක උපාදානය කරගෙන ඉන්නේ. අපිට කවදාවත් හිතෙන්නේ නැහැ මේ මොහොතේ හටගන්න ශරීරය දකින්න කොට හටගත්තා අහක බලන කොට නැහැ කිය. එහෙම කතාවක් නෙවෙයි අපිට තියෙන්නේ පවතින ශරීරයක්. දැන් අරකෙන් පෙන්නනකොට පෙන්වන්නේ විඥාණයට අහු වෙන්නම මේ මොහොතේ පෙර නොතිබීව හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවයක් නේ. ඔතන මේ අර දකින විදිහේ ලොකු වෙනසක් වෙන්න ඕන. එහෙම තියනවද නැද්ද කියලා ප්‍රශ්නයක් එන්නේ නැහැ ඔය දර්ශනේ. දැනට අපිට එනවා ඔය කියන්නේ එහෙනම් එළියේ තියෙන දේ නැද්ද කියලා අහන්න හිතෙනවනේ.
ඒකද දැන් මේ කිවර වෙලා යන්න විතර තියෙනවනේ.
ඒක තමයි. ඒක තියෙන්නේ අපි තාම අර අර දෘෂ්ටියේ ඉන්නවා. දැන් ඒකයි මේක පුරුදු කරන්න තියෙනවා කියන්නේ ඊළඟට. අහපු පළියටම අවබෝධයෙන් නැහැ. ඒ තමන් තුලින්ම මේක විදර්ශනය කරන්න ඕන. බුදුහාමුදුරන්ටත් බැරි වුණා කොච්චර කියා දුන්නත් කවුරුවත් රහත් කරන්න. අවබෝධ ගන්නකොට තමන් තුලින්මයි. මොකද දෘෂ්ටිය හදාගෙන තියෙන්නේ තමන්. ඒක කැඩෙනකන් ඒක තමයි අර මාර්ගයක් පැහැදිලි කරලා තියෙනවා කිව්වේ. ඉස්සෙල්ලා දැනගන්න ඕන අවබෝධයක් එන්න ඕන මේ දෘෂ්ටි ගොඩක් හදාගෙන ඕක ඇත්ත කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඒක දකින්න කෙනාට තේ තමයි ඊළඟට ඔගෙන් මිදෙන්න ඕන කමක් හරි ඇති වෙන්නේ. මොකද ඒක දැක්කේ නැත්තා. එහෙම වෙන්නේ නැහැ. නේද? මුලා වෙලා ඉන්නා කියලා දැනගත්තේ නැත්තම් මිදෙන්න ඕන කමක් කොහෙත්ම නැහැනේ. ඒ එතන තමයි අර ශ්‍රද්ධාව කියන එක උදව් වෙන්නේ. ඒකත් යම් කිසි මට්ටමකට ඕනේ. ශ්‍රද්ධාව තියෙන්න ඕන, ප්‍රඥාව තියෙන්න ඕන. අංග පහ මොනවාද? වීරිය තියෙන ඊළඟට උත්සාහ කරන්න වීරයක් එන්නවා. ඒ වැඩෙන්නේ ඊළඟට සති සමාධිය.
පුද්ගලෙක් කියලා කෙනෙක් නැත්තම් කාවද රහත් කරන්නේ කියලා ප්‍රශ්නයක් එන්නේ
නැහැ. එනවා. ඒක තමයි මං කියන්නේ. ලෝකෙට අයිති මට්ටමේදී ওই ප්‍රශ්න තියෙනවා. ලෝකෙට අයිති මට්ටමේදී රහත් වෙන එකත් තණ්හාවක්. ඇයි මොකටද මම ඔය
මම කියලා කෙනෙක් නැත්තම් කාවද රහත්
කරන්නේ? නැති කෙනාට ඒක තමයි දැන් බුදුහාමුදුරන්ට පටිච්ච සමුප්පාදය වැඩන්නේ. ධර්මෙත් අතාරිනවා කියන්නේ ඒක. ඒ කියන්නේ රහත් වෙනකොට කරන්න කිසිම දෙයක් නැහැ. අර කියන්නේ කළ යුතු සියල්ල නිම කරන ලදී කියලා. කතං කරණීය. දැන් ඒ දෘෂ්ටි ගත වෙලා ඉන්න අයට කරන්න දෙයක් තියෙනවා. මම නැහැ කියලා වචනෙන් කිව්වට හරියන්නේ නැහැ. අපි ඉන්නේ මම ඉන්නවා කියන එකේ. ඒ දෘෂ්ටිය ඇත්ත කරගෙන ජීවත් වෙන මට්ටමක ඉන්නේ. හරියට ඔව්. ඕක දැන් අපිට තේරෙන්නේ නැහැ. දෘෂ්ටි ඉන්න කෙනාට ඒක තේරෙන්නේ නැහැ. දැන් අපිට තේරෙන්නේ අර මං කිව්වේ වතුරට එබෙන බල්ලා රැවටුනහන් ඌ රැවටිලා කියලා අපිට පේනවනේ. බල්ලට ඕක තේරෙන්නේ නැහැ. ඌට ඉන්නව තව බල්ලෙක්. හරි. ඕක මේ ලස්සන කතාවක් අපේ හාමුදුරු කෙනෙක් මේ ළඟදී කිව්වා. ඒ බල්ලගේ උපමාව තව විදිහකට මේ කියලා තියෙනවා. දැන් ඔන්න ගෙදර හොඳට බල්ලෙක් ඉන්නවා. ඈ බල්ලට හොඳට සලකනවනේ. බල්ලත් හරි ආදරෙන් ඉන්නවා ගෙදර ආයට. නේද? මට හොඳට සලකනවා, මාව බලා ගන්නවා, රෝමියෝ කියලා. ඔන්න දවසක් මූ ගිහින් අර ළිඳට එබෙනවා. හරි. දැන් මූට හිතෙනවා මට හොරෙන් අන්න තව බල්ලෙක් ගෙනේ. හරිද? දැන් ඔහොම හිතුණාට පස්සේ වෙන වෙන්න පුළුවන් දේවල්. ඊළඟට මූ බලමුකෝ මට හොරෙන් බල්ලෙක් ගෙනහැලා මේගොල්ලෝ කියලා ඔන්න ඉන්නවා. දැන් එදා මොකක් හරි වෙලා අපි හිතමු ගෙදර මස් මාළු ගෙනහැලා නැහැ. ඉතින් උටත් දෙනවා එළවලු එක්ක බත්. දැන් මූ හිතනවා අර අර බල්ලෙක් ගෙනහැලා මට වෙනද විදිහට කන්න දෙන්නෙත් නැහැ දැන්. තේනවද? ඔන්න ඕක තමයි අර ප්‍රපංච කොටේ ජීවත් වෙනවා කියන්නේ. ඒක ඕක දිගින් දිගට යන්න පුළුවන්. පේනවනේ වෙන හැටිනේ. ඊළඟට මූ දැන් ඔතනින් නවතින්නෙත් නැහැ. මූ දැන් ආයේ ගිහින් තව සැරයක් විඳදෙමු. අර මූ අදත් ඉන්නවනේ ඊයේ හිටියේ. තාම අයින් කරලා නැහැ. දැන් ඔන්න හිතේ වැඩ කරනවානේ. හදාගත්තු ලෝකේ තව තව ඇත්ත විවි යනවා දිගට. දැන් ඕක අපිට වෙනවා කියන එක අපිට පේන්නේ නැහැ. ඇත්ත දකින්නකම් නේද සම්මාදිට්ඨිය එනකම් ඕක තේරුම් ගන්න බෑ. ඒක තමයි මේකේ හැටි. ලෝකෙට අහුවෙලා ඉන්නේ ඒක. ඒකයි මේකේ කියන්නේ ඉස්සෙල්ලා අර අපිට අර මොකක් හරි හින්දා පොඩි ශ්‍රද්ධාවක් හරි ඇවිල්ලා තියෙනවා. ඒක තමයි අර පෙර කර්මවල විපාක. දැන් අපි බුද්ධාගමේ වෙලා ඉපදිලානේ. බැරි වෙලාවත් ක්‍රිස්තියානි හරි මුස්ලිම් වෙලා හරි ඉපදුනා නම් මේවා කොහෙත්ම ගණන් ගන්නෙම නැහැ. බුද්ධාගමේ වෙලත් ගණන් ගන්න නැති එක මොන බොරුවක්ද ඔගේ විත්‍යා දෘෂ්ටිය කියලා අහන්නවත් හිතෙන්නේ නැහැ. ඒක තමයි අර මේ පෙර කර්මවල කියන්නේ ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා කියන්නේ ඒක නිකන් ලැබෙන්නේ නැහැ. මනුස්සෙක් වෙලා ඉපදිලා බුද්ධෝත්පාද කාලෙක වෙලා ධර්මයක් උත් අහන්න ලැබෙන එක. ධර්මය අහන්න ලැබෙනවා කියන්නේ අහන්න ඕනගමකුත් එනවා පොඩ්ඩක් හරි. නැත්තම් බණ කොච්චර දාලා තිබුණත් අහන්නේ අහන්නේ ඒකයි මේ ක්ෂණ සම්පත්‍ති ක්ෂණයක් කියන එක නිකන් නෙමෙයි ඔය කියලා තියෙන්නේ. ඒක මහා කලාතුරකින් ලැබෙන සම්පත්. ඒ කියන්නේ අපිට ඕකේ අර අගේ තේරෙන්නවත් අපිට ප්‍රඥාවක් නැහැ. ඒවා හැබැයි තේරුම් යනවා ධර්මයේ හොයන්න හොයන්න ඒකේ මේ තේරුම් යන්නේ යන්න. ඔව් ධර්මයේ ශ්‍රවණය කරනවා කිව්වට ඉතින් හරි ධර්මය කියන එකේ ප්‍රශ්නයක් තියෙන. එක එක්කෙනාගේ ඉන්ටර්ප්‍රිටේෂන්ස් නේ අපිට අහන්න ලැබෙන්නේ. ඉතින් අර තෝර බේර ගන්න එක හරි අමාරුයි. ඒකට තමයි අර නුවණක් ඕන. දැන් ප්‍රඥාව ඇතුව පාලිම කියවන්න වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අනාමර සම්බුද්ධ ජයන්ති පොතනේ අපි සාමාන්‍යයෙන් පිළිගන්නේ සිංහල පරිවර්තනයේ පාලියල. දැන් ඒකේ තජ්ජෝ සමන්නාහාරෝ කියන එකට පරිවර්තනයේ තියෙන්නේ මනසිකාර්යය කියලා. ඒක තමයි දැන් ඕන කෙනෙක්ගෙන් අහුවොත් කියන්නේ ඕක. ටිකක් ගැඹුරට මට ඕක අහුනේ කටුකුරුන් දෙහාමුදුරු විතරයි ওই කතාව කියලා තිබුණේ. තජ්ජෝ කියන්නේ මෙන්න මේක. එයිම්ම නිපං. එයිම්ම පැන නැගුණ. ඒහෙම බොහොම කලාතුරකින් කෙනෙක්ගෙන් තමයි ඉතින් ඔය වගේ දෙයක් අල්ලගෙන අපි හොයන්න ඕනේ ඊළඟට. ඉතින් එහෙම දෙයක් වෙලා තියෙන්නේ. ඒකෙත් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒකයි මේක තමම්ම තව තව හොයන්න කියන්නේ. ඔය හොයන්න හොයන්න පේනවා මෙතන මේ අර ධර්මයට ගැළපීලා එනවා. මේ කියන දේ මෙහෙම වෙන්න ඕන කියලා. මෙතන පේනවනේ පටිච්ච සමුප්පාදේමයි මේ කියන්නේ කියලා. විඥානයේ පටිච්ච සමුප්පන්නයි කියන්නේ. ඉතින් පටිච්ච සමුප්පාදේ කියන්නේ ධර්මයි. මේ බුද්ධ වචනෙට ගැලපෙනවනේ. තේවයි එක උදාහරණයක් විතරයි. ඉතින් ඒක මේ හින්දා අහන්න ලැබෙන ඒවයින්ම ධර්මයේ තීරණය කරන්න යන්නත් එපා. ඒක තමන්ට වගකීමක් තියෙනවා. ඒක තමන් හොයලා තෝර බේර ගන්න ඕන. මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ධර්මයේ වැරද්දක් නෙමෙයි තියෙන්නේ. තේරුම් ගැනීම. ආව බෝධි වැරද්දක් තියෙනවා. ඒක ඉතින් කර දැන් බුදුහාමුදුරුවෝම කියලා තියරානේ මේක ඕන කෙනෙකුට රෙන්න බලන්න කියලා පෙන්වන්න පුළුවන් සත්‍ය ධර්මයක් කියන එක. ඒ කියන්නේ ඕන කෙනෙකුට නුවණින් බලන කෙනාට දකින්න පුළුවන් දෙයක්. ඒකට අපිට ඩිපෙන්ඩ් වෙන්න ඕනේ නැහැ කවුරුවත් මත. එහෙම දෙයක්ත් තියෙනවා. ඒක ටිකක් අල්ලගත්තට පස්සේ තනියම වෙන්නේ. ඒ අපිට ඒ හැකියාව තියෙනවා. ඒකයි අර ඒ ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙන්නේ නිකන් නෙමෙයි. ඒක ප්‍රයෝජනෙ ගන්නවද නැද්ද කියන එක ඉතින් තම තමන්ට අයිතිද. හොඳයි දැන් ඇති නේද? නාපි දෙවියන්ට පින් දීමක් කරමු. ඉතින් මේ කාලය තුල සතුටු වෙන්න පුළුවන් හැමෝටම. සීල සමාධි ප්‍රඥා වැඩෙන අපි භාවනා වල යෙදුණා, ධර්ම සාකච්ඡා වල යෙදුණා. ඒකට කියනවා මහානිසංස කුසල් කියලා. ඒ කියන්නේ නිවන් අවබෝධ කරනකම්ම විපාක දෙන්න පුළුවන් ශක්තියක් තියෙන බලවත් කුසල්. කුසල් සම්භාරයක් රැස් කරගත්තා. ඉතින් පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්තා. දිව ඉසුරු වැඩි දේන කරගත්තා, සතුටටපත් වෙත්තා. උතුම් ධර්ම අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා. එහෙම සතුටටපත් වෙන මේ දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පෞල්වල සමත් ආරක්ෂා කරනසේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් යම් කිසියම් උපද්‍රවයක් වෙන්න තියෙනවා නේ, ඒ සෑමගෙන් අපසයම ආරක්ෂා කරනසේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ පින් කරපු වෙලාවක කරන ප්‍රාර්ථනා හරියනවා. ඉතින් මේ පින් වල බලයෙන් යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් යාව නිබ්බානපත්තිය. මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. මා මේ බාල සමාගම. ඒ වගේම ධර්මයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. සතන් සමාගමෝ හොත. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හොතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හොතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හොතු යාව නිබ්බානපත්තිය. එක්කම අපේ මේ තියෙන අවිද්‍යාව හින්දා කරන සංඛාර සේරම ඒවා අනිත්‍යයි, අප දුකටපත් කරනවා. ඒ බව ප්‍රඥාවෙන් ඇත්ත ඇති හැටි පේන්න. යදා පඤ්ඤාය පස්සති. එතකොට ඒවා හින්දා මුලා වෙලා ඇති කරගත්තු දුක කලකිරිලා අතාරිනවා. අතනින් බින්ද තී දුක්කේ ඒක තමයි නිවනට මාර්ගයේ සමග්ගෝ විසුද්ධිය. නැගේ මේ හිතට අරමුණ වෙන ධම්මතා සේරම කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනාත්තාති. ඒකත් නුවණට ඇත්ත ඇතියට පේන්නේ යදා පඤ්ඤාය පස්සති. එතකොට ඒ දුක කලකිරිලා අතාරිනවා. ඒක තමයි නිවනට මාර්ගය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු. දැන් අවසන් කරමු.